අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මේ සෝදානම ඔබේ ගුරු කිතරින් 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට ගෙන එන්නට අද දවසේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යාකාන්ත ගුරුමෑණියන්.
සුබ දවසක් ආදරණීය දරුවනි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර ඉතිහාසය දෙවන ඒකකය යටතේ මාතෘකාවේ අදහස්. එතකොට මින් පෙර සතියක ඔබට මතක ඇති පාඩමකදී අපි ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මාතෘකාවෙන් කොටසක් කතා කළා. ඉතිරි කොටස තමයි ඒකකයේ අද ඔබට කතා කරන්නේ. ඒ පාඩමේ ඉතිරි කොටසෙදී අපි කතා කරන්න ඕනි පූර්ව ඓතිහාසික යුගය හා මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය හා ලක්ෂණ ගැන. මොකද අපි පෙර සතියේ පාඩමේදී කතා කළා ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය හා ලක්ෂණ. අද එහෙනම් අපි කතා කරමු පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය හා එහි ලක්ෂණ ගැන. මුලින්ම ඔබ දැනගෙන ඉන්න ඕනේ දුවේ පුතේ මේ යුගවල කාල වකවානුවල සීමාවන් මොනවද කියලා. ඔබ දැන් දන්නවා ප්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භය හා අවසන් වන කාල වකවානුව. ඒ තමයි වසර 125,000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 2400 දක්වා. එතකොට ඒ අපි කතා කරන මේ යුග තුනේ පළවෙනි යුගය, එහෙම නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගය, නැත්නම් අපි ගල් යුගය කියලා කියනවා. 125,000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 2400 දක්වා. මීළඟට අපි කතා කරන යුග දෙකේ සීමාවන් තමයි පූර්ව ඓතිහාසික යුගය ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 450 දක්වා යුගය. ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 450 දක්වා යුගය. ඊළඟට අපි කතා කරන යුගය තමයි මුල් ඓතිහාසික යුගය. මේක ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා. ඔන්න ඔය සීමාවන් තුල තමයි දරුවනේ අපි කතා කරන මේ ලංකාව ජනාවාස වීමේ යුග තුන තියෙන්නේ. මොකද ඔබෙන් අහනවා ඒ ගැන ප්‍රශ්න. මේ කොටසෙනුත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තමයි බොහෝ විට අහන්නේ. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ලකුණු 2ක් හෝ 3ක් ලබා ගන්න ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඔන්න පාඩම පටන් ගන්නකොට මම මතක් කරන්නම් 2017 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 2ක ප්‍රශ්නයක් අහලා තිනවා මෙහෙම. පූර්ව ඓතිහාසික යුගයේ යනුවෙන් සැලකෙනියේ කවර කාල පරිච්ඡේදයක්ද? ලකුණු 2යි. පූර්ව ඓතිහාසික යුගයේ යනුවෙන් සැලකෙනුයේ කවර කාල පරිච්ඡේදයක්ද? එතකොට උත්තරේ ඔබ දැන් දන්නවා ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 450 දක්වා යුගය. අපි ඒ යුගය තමයි පූර්ව ඓතිහාසික යුගය. ඒක තව විදිහකට මෙහෙම කියන්නත් පුළුවන්, ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලය. ඔබට තේරෙනවනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඊළඟට මුල් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලයට තමයි අපි පූර්ව ඓතිහාසික යුගය කියලා කිව්වේ. තාක්ෂණික වශයෙන් ගත්තම මේ පූර්ව ඓතිහාසික යුගය සංක්‍රාන්ති යුගයක් කියලාත් කියනවා. සංක්‍රාන්ති යුගයක්. ඔබ දන්නවනේ අපි අවුරුදු සමරනකොට සංක්‍රාන්තිය කියලා කියනවා. එක තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කරන යුගය තමයි සංක්‍රාන්ති කියන්නේ. එතකොට ඔන්න මේ පූර්ව ඓතිහාසික යුගය සංක්‍රාන්ති යුගයක්. මෙතෙන්දී පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් වී පෙනෙන්නේ කුමන ලක්ෂණ වලින්ද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනි. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙන් කරගන්න පුළුවන් මොන හේතු නිසාද? ඒ ලක්ෂණ ගැන තමයි තොරතුරු විමසන්නේ. ඔන්න ඒ ලක්ෂණ අතරේ මෙන්න මේවා තමයි වැදගත් වෙන ලක්ෂණ. එකක් තමයි පිලිස්සු මැටිවලන් භාවිතය ආරම්භ වුණා පූර්ව ඓතිහාසික යුගයේ. ඊළඟට ක්‍රමවත් සුසාන චාරිත්‍ර ආරම්භ වුණා. ගල් මෙවලම් තාක්ෂණයේ වෙනුවට යකඩ ලෝහය භාවිතා කළා. ගල් මේවලම් භාවිතයේ මුළුමනින්ම අතහැරියේ නෑ. ඒක අතහැරියේ පසු කාලීනව. ඒ වුණාට පූර්ව ඓතිහාසික යුගයේ වෙනකොට යකඩ භාවිතා කළා. එතකොට යකඩ භාවිතා කළ නිසා මේ යුගය යකඩ යුගය, එහෙම නැත්නම් මුල් යකඩ යුගය කියලත් හඳුන්වනවා. ඔන්න මතක තියාගන්න, යකඩ යුගය කියලා කිව්වොත්, එහෙම නැත්නම් මුල් යකඩ යුගය කියලා කිව්වොත්, ඔය කතා කරන්නේ පූර්ව ඓතිහාසික යුගය ගැන. මොකද යකඩ භාවිතය ආරම්භ කරපු නිසා. ඔන්න මෙතනත් තියෙනවා පාස් පේපර් එක ප්‍රශ්නයක්. 2016 ප්‍රශ්න පත්‍රයේ බහුවරණවල 9 වෙනි ප්‍රශ්නය අහලා තිබුණා, ශ්‍රී ලංකාවේ යකඩ භාවිතයේ පිළිබඳ මුල් වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ කියලා උත්තර 4ක් දීලා. ශ්‍රී ලංකාවේ යකඩ භාවිතය පිළිබඳ මුල් වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ 1 ප්‍රාග්ඓතිහාසික යුගයේදී, 2 පූර්ව ඓතිහාසික යුගයේදී, 3 මුල් ඓතිහාසික යුගයේදී, 4 ඓතිහාසික යුගයේදී. ඔන දුවේ පුතේ, ඔබ කල්පනාවෙන් ප්‍රශ්නය කියවලා උත්තරේ තෝරගන්න ඕනේ. හරි, එතකොට අපි දන්නවා යකඩ භාවිතයේ මුල් වරට පූර්ව ඓතිහාසික යුගයේ තමයි ආරම්භ වෙන්නේ, සාධක හමු වෙන්නේ. ඉතින් දරුවනේ, මේ පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳ මතක තබා ගැනීමේ පහසුව සඳහා මෙය අනුමාත්‍රිකා කීපයක් යටතේ අපි කතා කරමු. පූර්ව ඓතිහාසික යුගය අනුමාත්‍රිකා කීපයක් යටතේ. ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අදාළ වන පරිදි ඔබ දැනගෙන ඉන්න ඕනේ මොන මොන අනුමාත්‍රිකාද කියන එක තීරණය කරලා තමයි මම මේ අනුමාත්‍රිකා කීපේ තෝරගත්තේ. ඔබෙන් ඉලක්ක වන තැන් පළවෙනි එක තමයි පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ එක තමයි මේ යුගයේ සුසාන චාරිත්‍ර ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ එක ජනාවාසවල ස්වභාවය කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ එක මේ යුගයේ ජීවන රටාව කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ එක තමයි මේ යුගයේ තාක්ෂණය කොහොමද භාවිතා වුණේ කියලා. ඔය කොටස් ටිකෙන් තමයි දරුවනේ ඔබට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඉලක්ක වෙන්නේ. ඉතින් බොහෝ විට ඔබෙන් අසා ඇත්තේ පූර්ව ඓතිහාසික යුගයේ තොරතුරු ඇසුරින්මයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ලකුණු 18 ප්‍රශ්නයක් එනවාමයි ඒ අතරේ කෙටි ප්‍රශ්නයක් දෙකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 20ක් 22ක් ඔබට ලබා ගන්න පුළුවන් මාතෘකාවක් මේක. එතකොට ඔබගෙන් අහලා තියෙන්නේ මේ වැඩිපුරම ඔය යුග තුනේදී වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ, අපි පේපර්ස් ඉලක්ක කරලා බලනකොට වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගය ගැන. එහෙනම් අපි බලමු පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම පළවෙනි අනුමාතෘකාව. ඒ පිළිබඳව ලැබිලා තියෙන සාක්ෂි මොනවද කියලා ඔබ දැනගන්න ඕනේ. අපි මුලින්ම කතා කළා මේක සංක්‍රාන්ති සමයක් කියලා. ඒ කියන්නේ ගල් මෙවලම් භාවිතය, දඩයම් කිරීම වැනි යැපීම් ක්‍රම යටපත් වෙලා ශාකාහාර මත පදනම් වීම, ලෝහ භාවිතයට නැඹුරු වීම යන කරුණු හිටිවනම සිදුවිය හැක්කක් නෙවෙයි. ඒ කියන්නේ එකපාරට මේක සිද්ධ වෙන එකක් නෙවෙයි. මේ පරිවර්තනයට ප්‍රබල හේතුවක් අවශ්‍යයි. මේ ගල් මෙවලම් භාවිතා කරපු එකෙන් යකඩ මෙවලම් වලට පරිවර්තනය වීම, දඩයම් කිරීමේ යැපීම් ක්‍රමයෙන් ශාකාහාර වලට පරිවර්තනය වීම, මේක ටිකක් පරිවර්තනීය, එහෙම නැත්නම් හිටිවනම සිදුවෙන එකක් නෙවෙයි. මේකට හේතුවක් තියෙනවා. පුරාවිද්‍යාඥයින් සහ පුරාණ දේශගුණයේ පිළිබඳ විද්‍යාඥයින් අදහස් දක්වලා තියෙනවා අයිස් යුගයේ අවසන් වීමත් ලෝකය උණුසුම් වීමත් මගින් කෘෂිකර්මාන්තය සඳහා වඩාත් සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගුණා කියලා. හිම යුගය අවසන් වෙලා ලෝකය උණුසුම් වීම නිසා කෘෂිකර්මයට සුදුසු පරිසරයක් සැකසුණාලු. ඔන පූර්ව ඓතිහාසික යුගයේ මේ ලක්ෂණ ඇති වෙන්න බලපාපු හේතුවක්. ඒ වගේම ජනගහනයේ කැපී පෙනෙන අයිරින් වර්ධනය වීමකුත් සිද්ධ වුණා. මෙන්න මේ කරුණු නිසා නව සමාජ රටාවක් ඇති වුණා කියලා තමයි පුරා විද්‍යාඥයින් හා දේශගුණයේ පිළිබඳ විශේෂඥයින් කියලා තියෙන්නේ. ජනගහනයේ වැඩිවීමත්, හයිස් යුගයේ අවසන් වෙලා ලෝකයේ උණුසුම් වීමත් නිසා මෙන්න මේ කරුණ නිසා නව සමාජ රටාවක් ඇති වුණාලු. පැරණිතම සාධකයේ මේ පූර්ව ඓතිහාසික යුගයේ හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400 නිසා තමයි අපි සීමාව ගත්තේ. පැරණිම සාක්ෂිය හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400. වඩාත් පැහැදිලි සාක්ෂි ලැබිලා තියෙන්නේ කොහෙන්ද කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. සබරගම පළාතේ ඊසාන දිග කොටසෙන් හා ඌව පළාතේ නිරිත දිග කොටසෙන් තමයි පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙන්නේ මේ පූර්ව ඓතිහාසික යුගයේ ගැන. මීළඟට බලමු මේ කොටස ආශ්‍රිතව අහලා තියෙන පසුගිය ප්‍රශ්න මොනවද කියලා. අපි දන්නවා මේ පොංචි පොංචි කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා පසුගිය අවුරුදු වල. 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ, බොහෝ විට දෙවෙනි ප්‍රශ්නය හෝ තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ මාතෘකාව යටතේ අහන්නේ, අහලා තිබුණා පූර්ව ඓතිහාසික යුගය පරිවර්තන යුගයක් ලෙස සැලකීමට හේතු වූ සාධක දෙකක් දක්වන්න ලකුණු 4යි. ඔන ප්‍රශ්නේ පූර්ව ඓතිහාසික යුගය පරිවර්තන යුගයක් ලෙස සැලකීමට හේතු වූ සාධක දෙකක් දක්වන්න ලකුණු 4යි. එතකොට ඔබ නිකම්ම පොතේ තියෙන ඒවා පාඩම් කරලා ගියාම අමාරුවේ වැටෙනවා කියලා මෙතෙන්දින් තේරෙන්න ඕනේ. කියන්නේ ප්‍රශ්න එන්නේ කොහොමද, ඒවට අපි උත්තර සපයන්න ඕනේ නිවැරදිව කොහොමද කියලා ඉලක්ක තියාගෙනම යන්න වෙනවා අපිට. නිකම්ම පාඩම් ටික කඩපාඩම් කරගෙන ගිහිල්ලා එහෙම බෑ. මෙහෙම දැන් ඕගොල්ලෝ නොහිතන විදිහට ප්‍රශ්නේ කරකවලා අහනවා. එතකොට පූර්ව ඓතිහාසික යුගයේ ඇයි පරිවර්තන යුගයක් ලෙස සලකන්නේ සාධක දෙකක් දක්වන්න? හැබැයි ඔබ දන්න, ඔබ කටපාඩම් කරපු, ඔබ දැනගෙන ගිය දේවල් මම අහන්නේ. සමහර විට ප්‍රශ්නේ පටලවල නිසා ඔබ වැරදි දෙයක් ලියන්න ඉඩ තියෙනවා. එතකොට තේරෙන්න ඕනේ පිලිස්සු මැටි වලං භාවිතයේ නිසා අපි මේක පරිවර්තන යුගයක් කියනවා. ඉස්සලා තිබුණේ එහෙම යුගයක් නෙවෙයි, දඩයම් යුගයක්. ඊළඟට ක්‍රමවත් සුසාන විදි මේ පූර්ව ඓතිහාසික යුගයේ තියෙනවා. අපි ඒ ගැන කතා කරනවා. ඒ නිසාත් මේක පරිවර්තන යුගයක් විදිහට සලකනවා. මොකද ක්‍රමවත් සුසාන විදි ගල් යුගයේ තිබුණේ නැහැ. ඊළඟට යකඩ භාවිතයේ තිබුණේ නැහැ මුල් යුගයේදී. ඒක භාවිතා කරපු නිසා අපි මේක පරිවර්තන යුගයක් විදිහට සලකනවා. තව එකක් තමයි ස්ථිර වාසීතාවය. ඒ කියන්නේ ස්ථිර වාසස්ථානවල පදිංචි වීම කියන එක සිද්ධ වුණේ මේ පූර්ව ඓතිහාසික යුගයේ. අන්න ඒ නිසාත් අපි මේක පරිවර්තන යුගයක් කියනවා. තව එකක් තමයි දරුවනේ කුෂිකර්මයට නැඹුරු වීම මේ යුගයේ සිද්ධ වෙනවා. අපි දඩයම් කර කර ආහාර ගත්ත යුගය අවසන් වෙලා කුෂිකාර්මික යැපීම් ක්‍රමයක් දක්වා පරිවර්තනය වෙනවා. අන්න ඒ නිසා මේක පරිවර්තන යුගයක් විදිහට සලකනවා. එතකොට මෙතනදී ලකුණු 4කට අහලා තියෙන්නේ කරුණු දෙකක් විතරයි. කරුණු දෙකක් සඳහන් කිරීමෙන් විතරක් ඔබට ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. ඉතින් පූර්ව ඓතිහාසික යුගයේ තවත් වැදගත් විශේෂ ලක්ෂණයක් තමයි ක්‍රමවත් සුසාන චාරිත්‍ර කියලා අපි කිව්වා. මොනවද ක්‍රමවත් සුසාන චාරිත්‍ර තිබුණේ කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මෙතන ඉලක්ක කරලා ප්‍රශ්න අහනවාමයි. එතකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ වෙන වෙනම මොන වගේ සුසාන චාරිත්‍ර විදිද තිබුණේ කියලා. එකක් තමයි මහා ශිලා සුසාන. එතකොට මහා ශිලා සුසාන කියන්නේ මොනවද? විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සකසා ඇති සොහොන් ගල් පුවරුවකින් ආවරණය කරලා තියෙනවා. ඔන මහා ශිලා සුසාන කියන්නේ විශාල ගල්පතුරු තැන් එක්තැන් කරලා චතුරස්‍රාකාර හැඩයකට සොහොනක් හදනවා. ඒක ගල් පුවරුවකින් ආවරණය කරලා වහලා තියෙනවා. ඒ සුසානේ ඇතුළත මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කරලා තියෙනවා. ඔන එතෙන්ටත් අපි නමක් කියනවා ශිලා මංජුසා සොහොන් කියලා. මහා ශිලා සුසානේ ඇතුළේ තියෙනවා මිනිස් භෂ්මාවශේෂ තැන්පත් කරපු මැටි බඳුන්. තේරුම් ගන්න ඔබ, ඔබගේ පෙළ පොතේ මේවා වෙනම විස්තර කරලා නැහැ. එක දිගට කියාගෙන ගිහිල්ලා තියෙන. එතකොට ඔබට වෙන් කර ගන්න අමාරුයි. ඔන්න දැන් ශිලා මංජසා සොහොන් කියලා කියන්නේ මහා ශිලා සුසානයේ ඇතුලේ මැටි බඳුන් වල භෂ්මාවශේෂ තැන්පත් කරලා තිබීම. උදාහරණ මේවයි හොයාගෙන තියෙනවා. මධ්‍යම පළාතට අයත් දඹුල්ලට නඳුරු ඉබ්බන් කටුව මහා ශිලා සුසානේ. දැන් ඔබ පිළිතුරු ලියනකොට දරුවනේ මේ උත්තර එක්කම තියෙන්න ඕනේ උදාහරණ. එතකොට ඔන්න මහා ශිලා සුසාන ගැන ඔබ ලිව්වොත් එහෙම ඔබ ඒ හිතේ තියාගෙන ගියේදී ආපහු ගේන්න එහෙම එපා විභාගෙදීන් ඒක තියලා මෙන්න උදාහරණයක් තමයි ඉබ්බන් කටුව මහා ශිලා සුසානේ මේක තියෙන්නේ මධ්‍යම පළාතේ දඹුල්ලට නුදුරු ප්‍රදේශයක ඊළඟට යාපහුවේ තියෙනවා ගල්සොහොන් කනත්ත කියලා මහා ශිලා සුසානයක් යාපහුවේ ගල්සොහොන් කනත්ත ගලේ වෙලට නුදුරු යටිගල් පොත්තේ සුසානය ඒකත් මහා ශිලා සුසානයක් කාල නිර්ණය අනුව ක්‍රිස්තු පූර්ව 750-450 අතර කාලේ තමයි මේ මහා ශිලා සුසාන තිබිලා තියෙන්නේ. එතකොට ඔන්න මහා ශිලා සුසාන කියලා කියන්නේ ක්‍රමවත් සුසාන චාරිත්‍රයක්. ඒකේ ඇතුලේ තියෙනවා ශිලා මංජුසා සොහොන්. එතකොට මහා ශිලා සුසාන වලට උදාහරණ හමු වෙලා තියෙනවා ඉබ්බන් කටුවේ යාපහුවේ සහ යටිගල් පොත්තේ සුසානේ. ඔය ටික හිතේ තියාගන්න. තවත් වර්ගයක් තමයි භරණී සුසාන කියලා කියන්නේ. ඒ සුසාන චාරිත්‍ර විධිවල තව එකක් තමයි භරණී සුසාන. භෂ්මාවශේෂ සහිත කුඩා මැටිබඳුන් විශාල මැටිබඳුනක් තුල බහා තැන්පත් කිරීමේ ක්‍රමය මේක. භරණී. ඒ කියන්නේ කුඩා මැටිබඳුනක් විශාල මැටිබඳුනක් ඇතුළට බහා තැන්පත් කිරීම. මේ කුඩා මැටිබඳුනේ තියෙනවා භෂ්මාවශේෂ ඒක විශාල මැටි බඳුනක තමයි තැන්පත් කරන්නේ මේකට කියන්නේ භරණී සුසාන. තවත් ක්‍රමයක් තිබුණා මැටි ඔරු සුසාන. මේ ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනේ අපිට ආසන්න උදාහරණ තියෙනවා අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩති බේසමක්. ඔරුවක් වගේ හදපු භාජනයක් අමු මැටි වලින් තමයි හදලා තියෙන්නේ. මේක භෂ්මාවශේෂ බහාලු මැටි වලින් මේක ඇතුලේ තැන්පත් කරනවා. එතකොට මේකට උදාහරණ තමයි මෙහිම මේ ඔරුවක හැඩති එහෙම නැත්නම් මැටි ඔරු සුසාන වලට උදාහරණයක් තමයි හල්දුම් මුල්ල හා බෙරගලින් හමු වෙලා තියෙනවා මතක තියාගන්න. ඔන දරුවනේ ඔබගෙන් සුසාන චාරිත්‍ර ගැන ඇහුවොත් වැඩිපුරම විස්තර තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ. එතන සුසාන චාරිත්‍ර විදි ගැන අහනවා ගල් යුගෙත්. හැබැයි වැඩිපුර ඒ පිළිබඳව අපිට සාක්ෂි හමු වෙලා නැහැ. පූර්ව ඓතිහාසික යුගයේ තමයි වැඩිපුරම සාක්ෂි තියෙන්නේ. ඔබ දැන් දන්නවා මහා ශිලා සුසාන, ශිලා මංජුසා සොහොන්, ඊළඟට භරණී සුසාන, ඊළඟට මැටි ඔරු සුසාන, ඔය කියන සියලුම දේවල් මේ පූර්ව ඓතිහාසික යුගයේ සිදු කරපු සුසාන චාරිත්‍ර. හරි මේ යුගයේ මිනිසුන්ගේ දැන් අපි දැනගන්න ඕනේ ජනාවාසවල ස්වභාවය කොහොමද කියලා. ඒකත් විශේෂ ලක්ෂණයක් සහ පරිවර්තනීය ලක්ෂණයක්. මේ ප්‍රාග් ඓතිහාසික යුගයට වඩා වෙනස් වෙන ලක්ෂණයක් ජනාවාසවල ස්වභාවය. මේක තමයි ස්ථිරවාසීතාවය. මේ ලක්ෂණය ගැන තොරතුරු ලැබෙන හොඳම සාක්ෂිය තමයි 2009 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංචා මඩම ගම්මානයෙන් ලැබුණු නිවාසයේ සාක්ෂි. ඔන්න උදාහරණෙ මතක තියාගන්න. උඩරංචා මඩම ගම්මානයෙන් ලැබුණු නිවාසයේ සාක්ෂි. උඩරංචා මඩමේ කැණීම් කරනකොට නිවාසයක් හමුණා ගම්මානයක. මේ නිවාසයේ මිනිසුන්ගේ ජනාවාස ගැන හොඳට අදහස් දක්වන්න පුළුවන් සාක්ෂියක්. ඒ නිවාසයේ මීටර් 10.2 වැඩි කිරීම 6.8 ප්‍රමාණය 10.6 අතර ප්‍රමාණයෙන් යුතු ආයත චතුරස්‍රාකාර බවක් මේ නිවාසය තුල තිබිලා තියෙන ඔන්න ලක්ෂණේ නිවාසේ. ඉදිරිපස හා පිටුපස කොටස බිත්තියකින් වෙන්කර තිබීම. මේවා කටපාඩම් කරගත්තට කමක් නැහැ නිතර අහනවා. ඉදිරිපස හා නිවාසයේ පිටුපස බිත්තියකින් වෙන් කර තිබුණා උඩරංචා මඩමින් හමුණු නිවාසයේ සාක්ෂි කියලාත් මතක තියෙන්න ඕනේ. ඊළඟට නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කර තිබීම. ඒ වගේම වහලය ඉලුක් හෝ එවැනි දෙයක් සෙවිලි කරලා තිබුණා කියලා විශ්වාස කරනවා. ඔන්න උඩරංචා මඩම නිවාසයේ ලක්ෂණ වෙන මැහුවත් කියන්න පුළුවන් මොනවද? මීටර් 10.20-6.80 ප්‍රමාණයෙන් යුතු ආයත චතුරස්‍රාකාර ලක්ෂණයක් තිබුණා. ඉදිරිපස පිටුපස බිත්තියකින් වෙන් කරලා තිබුණා. නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කරලා තිබුණේ. ඊළඟට වහලේ ඉලුක් හෝ එවැනි අතු වර්ගයකින් සෙවිලි කරලා තිබුණා කියලා විශ්වාස කරනවා. ඒ වගේම දුවේ පුතේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවන රටාව ගැනත් ඔබෙන් තොරතුරු අහනවා. ජීවත් වුණේ කොහොමද කියලා. මේ ගැන තොරතුරු දැනගන්න තියෙන හොඳම සාක්ෂිය තමයි උඩරංචා මඩමේ නේවාසික ස්ථානයේ කළ කැණීම. මේ නිවාසය මීට අවුරුදු 3000කට වඩා පැරණි බව හොයාගෙන තියෙනවා. මේ නිවාසයේ ඇතුළත තිබී සොයාගත් වළං කටු වලින් තොරතුරු කීපයක් ආනාරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වළං කටු හමු වෙලා තියෙනවා මේ උඩරංචා මඩම නිවාසී කැණීම් කරනකොට, මේවෙන් තොරතුරු කීපයක් අපිට හිතා ගන්න පුළුවන්, අනාවරණය කර ගන්න පුළුවන්. ඒතකොට මැටි වළම් භාවිතයේ, පිලිස්සු මැටි වළම් භාවිතය, ඊළඟට අලංකාර ලෙස මැටි වළම් සැකසීම කියන ඒවා පිළිබඳව අපිට සාක්ෂි මේ මැටි වළම් කැබලි වලින් හමු වෙලා තියෙනවා. ඒව තමයි වළං පින්තාරු කර තිබීම විශේෂ ලක්ෂණයක්. ඊළඟට සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා තිබීම මේ වළං කටුවල තිබිලා තියෙනවා. ඔබේ පෙළ පොතේ මේ අපි උපකල්පනය කරන විදිහට රූපේකුත් දක්වලා තියෙනවා මේ වළං කටු එකතු කරලා මෙන්න මේ විදිහේ වළඳක් තමයි භාවිතා වෙන්න ඇත්තේ කියලා. එතකොට වළඳේ පිටපැත්ත හා අඩිය අලංකාර කර තිබීම විශේෂ ලක්ෂණයක්. ඊළඟට ඉරි යොදා ඇති සමමිතික ආකාරයේ අණුව මේ සඳහා සකපෝරුව භාවිතා කරලා තියෙනවා කියලා ස්ථිරයි. මේ සමමිතිකව සකස් කරලා තිබීම, ඉරි යොදා තිබීම දිහා බලනකොට අපිට ස්ථිර වෙනවා සකපෝරුවක් භාවිතා කරලා තියෙනවා වළං හදන්න කියලා. ඔන්න ඒකත් පූර්ව ඓතිහාසික යුගයේ මැටි වළං භාවිතයේ විශේෂ ලක්ෂණයක්. තවත් වළඳක කොටසක් හමු වෙලා තියෙනවා දරුවනේ හල්දු මුල්ලේ ජනවාසීනොත්. එතකොට මැටි වළං භාවිතයේ ස්ථිරයි. අපිට උඩරංචා මඩමේ මැටි වළං, මැටි වළං වල කැබලි හමු වෙලා තියෙනවා. හල්දු මුල්ලේ ජනවාසයේදී තමු වෙලා තියෙනවා මැටි වළඳක කොටසක්. එතකොට ඒකෙන් අපිට පැහැදිලි මැටි වළං භාවිතයේ කියන එක පූර්ව ඓතිහාසික යුගයේ තිබුණා කියලා. උඩරංචා මඩමේ මුළු තැංගෙයි ගල් මෙවලම් හා යකඩ මෙවලම්ද තිබී හමු වෙලා තියෙනවා. දැන් උඩරංචා මඩම කියන්නේ අපිට ඕනෑම ලක්ෂණයක් කතා කරනකොට උදාහරණයක් ගන්න පුළුවන් සාක්ෂිය. අපි දැන් පූර්ව ඓතිහාසික යුගයේ කතා කරනකොට ඒකේ ලක්ෂණ කතා කරනකොට උඩරංචා මඩම ගොඩක් තැන්වලදී භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට, අර සුසාන චාරිත්‍රවලදී විතරයි අපි භාවිතා කරන්නේ නැත්තේ. හරි, අනිකුත් ලක්ෂණවලදී මොකද උඩරංචා මඩමේ නිවාසීන් හැම ලක්ෂණයකම සාක්ෂි හමු වෙලා තියෙනවා. ඒ අතරේ තිබිලා තියෙනවා ගල් මෙවලම් හා යකඩ මෙවලම්. තවත් ආහාර සඳහා දඩයම් කළ සතුන්ගේ ඇට කටුත් හමු වෙලා තියෙනවා. ආහාර ගැනත් එතකොට කියන්න සාක්ෂියක් උඩරංචා මඩමේ. තරයේ මතක තියාගන්න පූර්ව ඓතිහාසික යුගයේ ගැන කතා කරනවා නම් ඔබ උඩරංචා මඩම අමතක කරන්න මෙපා. අපි උඩරංචා මඩම ගැන ලියන්නේ නැත්තේ අර සුසාන චාරිත්‍ර ගැන කියනකොට විතරයි. ඒකට වෙනම උදාහරණ තියෙනවා. මේ අනිකුත් හැම ලක්ෂණයකටම උඩරංචා මඩම උදාහරණයට ගන්න පුළුවන්. සතුන්ගේ ඇටකටු තමයිලා තියෙනවා මේ යුගයේදී. මොන වගේ සතුන් භාවිතා කරන ආහාරයට ගත්තද කියලා අපිට ඒකෙන් පැහැදිලි. මුවා, ගවයා, වල්ලූරා, දඬුලේනා වගේ සත්තු භාවිතයට අරගෙන තියෙනවා. අන ආහාර ගැන ඇහුවොත් අපිට කියන්න පුළුවන් මේ යුගයේ කුෂිකාර්මික දිවියක් ගත කරපු එක ගැනත් අපිට සම්පූර්ණ වශයෙන්ම දඩයම අත්හැර දමා නෙවෙයි කුෂිකාර්මික ජීවිතයක් ගත කරේ. කුෂිකාර්මික ජීවිතයකටත් නැඹුරු වුණා, දඩයමත් පවත්වාගෙන ගියා. මීට අමතරව මේ පූර්ව ඓතිහාසික යුගයේ හමු වෙලා තියෙන සාක්ෂි ගත්තාම මැටි පබලු කීපයක් හමු වෙලා තියෙනවා. ඊළඟට කාන්තාවන් ඇස් අඳුන් ගන්වන ලෝහ කූරක් හා සිරුර වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන කහ සහ රතු ගුරු ගල් දෙකකුත් හමු වෙලා තියෙනවා. ඔන්න හමු වෙච්ච ඒවා මැටි පබළු හමු වෙලා තියෙනවා, කාන්තාවන් ඇස් අඳුන් ගන්වන ලෝහ කූරක් සහ සිරුර වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන කහ හා රතු ගුරු ගල් දෙකකුත් හමු වෙලා තියෙනවා. ඒවා උරච්චි කරන ඇඹරුම් ගල් දෙකකුත් හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගුරු ගල් කියලා කියන්නේ එක එක වර්ණයෙන් තියෙන ගල් වර්ගයක්. මේ ගල් අඹරලා ක්‍රීම් එකක් වගේ හදාගෙන ඒ කාලේ මිනිස්සු තමන්ගේ සිරුර අලංකාර කර ගැනීම සඳහා භාවිතා කරලා තියෙනවා. අපි දැන් ක්‍රීම් පාවිච්චි කරනවා වගේ. එතකොට අන්න හමු වෙලා තියෙන සාක්ෂියක් කාන්තාවන් ඒ කාලේ නං විලාසිතාවන්ට නැඹුරු වෙලා හිටියා කියන එක අපිට මෙතනින් පැහැදිලි මැටි පබළු වලනොත් ඒක පැහැදිලි වෙනවා. ඊළඟට ඇස් සඳුන් ගැන්වීම, සිරුර හැඩ ගැන්වීම මේවා තිබිලා තියෙනවා. උඩරංචා මඩම නිවාසයෙන් හමු වූ බොහෝ දේ ගැන ඔබට දැන් පැහැදිලි ඇති. පූර්ව ඓතිහාසික යුගයේ ලක්ෂණ ගැනත් දැන් ඔබ හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. මේ කොටස අනිවාර්යෙන්ම ඉලක්ක වෙන කොටසක් නිසා ඔබ මේ ගැන හොඳ අධ්‍යයනයක් කරලා යන්න ඕනේ විභාගෙට යනකොට. අවසාන වශයෙන් පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන ඔබ දැනගෙන ඉන්න වෙනවා. තාක්ෂණයේ දියුණුව ගැන සාක්ෂි ඔබ දැනටමත් අධ්‍යයනය කරලා ඉවරයි. මොකද දැන් අපි එක එක දේවල් ගැන කතා කරානේ. ඕවයින් තාක්ෂණයට අදාළ කොටස අරගෙන විස්තර කරන්නයි තියෙන්නේ තාක්ෂණය ගැන ඇහුවොත්. එතකොට ලෝහ තාක්ෂණය ගැන කතා කරනකොට ගල් ආයුධ තාක්ෂණයෙන් දුරස් වෙනවා. ඒ වගේම ලෝහ තාක්ෂණයට යොමු වෙනවා. ගල් ආයුධත් භාවිතා කරා හැබැයි ඈත් වෙනවා. ලෝහ තාක්ෂණයට තමයි යොමු වෙන්නේ. යකඩ ලෝහයෙන් එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්නා මෙවලම් හදාගත්තා. ඒ අතර කැලෑ කැපීමට, පොළව කෙටීමට, සීසෑමට, ඊළඟට මේ වගේ කටයුතු වලදී යොදාගත් මෙවලම් ඉතාම වැදගත් මැටි බඳුන් තාක්ෂණයත් මේකල වැදගත් කොටසක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. දැන් තාක්ෂණය ගැන කතා කරනවා නම් ප්‍රධානම දෙයක් ලෝහ තාක්ෂණය, තව එකක් මැටි බඳුන් තාක්ෂණය. අපි මැටි බඳුන් ගැන විස්තර කරනවා නම් මොනවද කියන්න ඕනේ කියලා ඔබ දැන් දන්නවා. ඊළඟට තව එකක් ඒගොල්ලන්ගේ තිබුණු තාක්ෂණික අංගයක් තමයි නිවාස ඉදිකිරීම. ඒකටත් අපි උඩරංචා මඩමනේ විශේෂයෙන්ම උදාහරණයට ගන්නෙ. එතකොට නිවාසය ගැනත් කතා කරන විස්තර ඔබ දැන් දන්නවා. විශේෂයෙන්ම මෙතනදි තාක්ෂණය ගැන කතා කරන්න ඕනේ. ස්ථිරවාසීතාවය ගැන කතා කරනකොට උඩරංචා මඩමේ නිවාසයේ හදපු හැටි කියනවා. තාක්ෂණයේදීත් විශේෂ ලක්ෂණ තියෙනවා මේ නිවාසයේ සෑදීමේදී. විශේෂයෙන් පොළවට ගිලා නොබසිනසේ ලම්බාකාර බිත්ති බැඳීම මේ තාක්ෂණයේ කොටසක්. හරි විශ්මිතයි. පොළවට ගිලා නොබසිනසේ ලම්බාකාර බිත්ති බැඳීම. ඒ වගේම මැටි පබළු නිපදවීමේ තාක්ෂණයකුත් තිබිලා තියෙනවා. ඔන්න දුවේ පුතේ, ඔබ පූර්ව ඓතිහාසික යුගය ගැන දැන් සියලු තොරතුරු අධ්‍යයනය කරලා ඉවරයි. දැන් අපි බලමු පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල මේ කොටසෙන් අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද කියලා. ඒකත් දැනගෙන යන එක වඩා හොඳයි. 2016 සාමාන්‍ය පෙළ බහුවර්ණ පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නය, දඩයමින් ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා ගොවිතැන කෙරෙහි යොමු වීමට බලපෑ මූලික පරිසරාත්මක හේතුව මින් කුමක්ද? ආයි තේරුම් ගන්න. දඩයමින් ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා ගොවිතැන කෙරෙහි යොමු වීමට බලපෑ මූලික පරිසරාත්මක හේතුව මින් කුමක්ද? ප්‍රශ්නයක් අහනකොට හොඳට මතක තියාගන්න දුවේ පුතේ, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර දෙන්නේ ඔබට ටිකක් ගැළපෙන සමාන උත්තර. එතකොට වඩාත්ම ගැළපෙන උත්තරේ තමයි ඔබ තෝරන්න ඕනේ. සමහර ළමයින්ට වරදින්න මෙහෙම නැත්තම් බහුවර්ණ පේපර් එකේ ලකුණු අඩු වෙන්න එක හේතුවක් තමයි කලබලයට උත්තර තෝරනවා. එතකොට ඔබ යන්තමින් ගැළපෙන උත්තරයක් තියෙනකොට ඒක හරි කියලා හිතාගෙන ඒක තෝරගන්නවා. හැබැයි මේකේ වඩාත් ගැළපෙන උත්තරයකුත් තියෙනවා. ඒකට ඔබ දැනගෙන ඉන්න ඕනේ එක උපක්‍රමයක් තමයි කෙටි ප්‍රශ්නය කියවනකොට මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා උත්තරේට ඉඟියක්. අනිවාර්යෙන් ඔබ ඒ ගැන දැනගෙන උත්තරේ තෝරන්න ඕනේ. දැන් ඔබට හිතෙනවා නම් උත්තරේ තෝරගෙන යනකොට ඔක්කොම එක වගේ කියලා, ආයේ ප්‍රශ්නේ කියවලා බලන්න ඒකේ ඇතුලේ තියෙනවා ගැළපෙනම උත්තරේ තෝරන්න ඕනේ කියන එකට ඉඟි වචනයක්. දැන් මේ ප්‍රශ්නේ තියෙන ඉඟිය තමයි පරිසරාත්මක හේතුව මින් කුමක්ද? එතකොට ප්‍රාගෛතිහාසික මානවයා ගොවිතැන කෙරෙහි යොමු වීම ගැන අනිකුත් හේතුත් ඇති. හැබැයි පරිසරාත්මක හේතුව තමයි ඔබ තෝරගන්න ඕනේ. එතකොට එක තියෙනවා පසෙහි සාරවත් බව වැඩිවීම, දෙක තියෙනවා දඩයමට සුදුසු සතුන් හිඟවීම, තුන පැවති සීත දේශගුණයේ වෙනස් වී උණුසුම් දේශගුණයක් ඇරඹීම, හතර ජනසංඛ්‍යාව වැඩිවීම හා ව්‍යාප්ත වීම. දැන් ඔන්න දුවේ පුතේ ඔබට තේරෙනවා ඇති, කෙටි ප්‍රශ්නේ ඉඟිපදය දැනගත්තනම් මේකයි දෙසරයක් කියවන්න දෙයක් නැහැ. ඔබට උත්තරේ නිකම්ම ලැබෙනවා. පැවති සීත ගුණය වෙනස් වී දේශ ගුණය වෙනස් වී උණුසුම් වීම තමයි පරිසරාත්මක හේතුව. 2016 ම සාමාන්‍ය පෙළ දෙවක පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය මේ පාඩමෙන් අහලා තිබෙන ලකුණු 18ක ප්‍රශ්නයක්. ඒකේ 4 වෙනි කොටසෙන් ඒ කියන්නේ ලකුණු 6ක් ලැබෙන කොටසට මෙහිම ප්‍රශ්නයක් අහලා තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූවකු මිය ගිය විට අනුගමනය කරන්නට ඇතැයි සැලකෙන අවමංගල චාරිත්‍ර විදි මොනවාදැයි කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න ලකුණු 6යි. දැන් අපි කතා කළා අවමංගල චාරිත්‍ර පූර්ව ඓතිහාසික යුගයේ. දෙකයි පැහැදිලි කරන්න තියෙන ලකුණු 6ක් ලැබෙනවා. එතකොට මේකේ ලකුණු 6ම ලබා ගන්න ඔබට පුළුවන්. මහා ශිලා සුසාන ගැන කියන්න පුළුවන්. උදාහරණත් එක්කම කියන්න ඕනේ ලකුණු 3ක් ලැබෙන නිසා. ඊළඟට ශිලා මංජුසාසෝන් ගැන කියන්න පුළුවන්. කුම්බීය නිකනන ගැන කියන්න පුළුවන්. මැටි ඔරු සුසාන ගැන කියන්න පුළුවන්. එතකොට ඔබ මේ කරුණු ගොඩාක් තියෙන තැනක දෙකක් අහලා තිබුණොත් දුවේ පුතේ ඔබ වැඩිපුර විස්තර ලියන්න පුළුවන් කරුණු දෙක තෝරගෙන වඩාත් වැදගත්ම කරුණු දෙක තෝරගෙන උත්තරේ ලියන්න. එතකොට ඔබට කිසිම සැකයකින් තොරව උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. ඔන 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 8 වෙනි ප්‍රශ්නය. අදින් වසර 3000කට පමණ පෙරදී මෙරට විසූවන් දහණය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය බව දැන සිටි බවට ඉදිරිපත් කළ හැකි නිදසුණක් වන්නේ කියලා අහලා තියෙනවා. එතකොට එක කිතුල් ගැල බෙලිලෙනෙන් හමු පිලිස්සු කැලෑ දෙල්ලට, දෙක පුලුස්සා වර්ණවත් කළ මැටි බඳුන්, 3 උඩ රංචා මඩමේදී හමු නිවාස නටබුන් වල පිලිස්සු මැටි වලං කැබලි, 4 දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමු මැටි ඔරු සුසාන. එතකොට මෙතන උත්තරේ එන්නේ දහණය සඳහා ඔක්සිජන් භාවිතා කළා කියන එක තමයි ඉඟි පදයේ ඔක්සිජන් භාවිතා කළා. අපිට වර්ණවත් මැටි බඳුන් ඔය ඉඳින් අපි ඔක්සිජන් ගැන උදාහර සාක්ෂියක් නැහැ. හැබැයි මැටි ඔරු සුසාන වල දරුවනේ මේ සඳහා සාක්ෂියක් තියෙනවා. මේ මැටි ඔරුවට සිදුරු තියලා ඇතුළට වායුව සැකසීම සඳහා සකස් කරලා තිබිලා තියෙනවා. ඒ නිසා දහණයට ඔක්සිජන් අවශ්‍යයි කියන එකට හොඳම සාක්ෂිය මේක. ඕන දැන් ඔබට පැහැදිලි ඇති මේ පාඩම ඔබට ලකුණු ලබා ගැනීම සඳහා ඉතාම වැදගත්. 2017 සාමාන්‍ය පෙළ දෙක පත්‍රයේ දෙවැනි ප්‍රශ්නේ 4 වෙනි කොටස පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා තාක්ෂණයේ භාවිතා කළ ආකාරයේ කරුණු 3ක් දක්වමින් පැහැදිලි කරන්න කියලා තියෙනවා. තාක්ෂණයේ භාවිතා කළ ආකාරය කරුණු 3ක් දක්වමින් පැහැදිලි කරන්න. එතකොට ඔන්න දුවේ පුතේ අපි කතා කළා මේ යුගයේ තාක්ෂණයේ විශේෂත්වයන්. ඒවා ගොඩක් තියෙනවා. ඒකෙන් 3ක් පැහැදිලි කරාම ඔබට ලකුණු 6ක් ලබා ගන්න පුළුවන්. මතකයිනේ මැටි බඳුන් තාක්ෂණය, ලෝහ තාක්ෂණය, නිවාස ඉදිකිරීමේ තාක්ෂණය, ආභරණ නැත්නම් රූපලාවන්‍ය තාක්ෂණය, සුසාන ඉදිකිරීම වගේ දේවල්, මේවා ඔබට ලියලා ලකුණු ලබා ගන්න පුළුවන් 6ම. මේවෙන් දෙකයි පැහැදිලි කරන්න, නැහැ කරුණු 3යි පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට කරුණු 3 පැහැදිලි කරලා ඔබට ලකුණු 6 ලබා ගන්න පුළුවන්. ඊළඟට මේකේ ප්‍රශ්න ඇසීමේ මම කියවනේ හැම අවුරුද්දකම අනිවාර්යෙන් අහනවා කියලා. 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 3 වන ප්‍රශ්නයේ 3 වන කොටස. පූර්ව ඓතිහාසික යුගයේ මානව ජීවිතයේ ඇති වූ වෙනස්කම් දෙකක් විස්තර කරන්න ලකුණු 5යි. පූර්ව ඓතිහාසික යුගයේ මානව ජීවිතයේ ඇති වූ වෙනස්කම් දෙකක් විස්තර කරන. ඔය එක එක වචන වලින් යොදලා තිබුණාට දරුවනේ එකම කරුණු තමයි මේ අහන්නේ හැම අවුරුද්දෙම. මොකද ඔබ සීමා වෙලා අනින්නේ පාඩමට. මේ පාඩම ඇතුලේ තියෙන ඒවැම්ම තමයි අහන්න තියෙන්නේ. එතකොට වචනයක් දෙකක් පොඩ්ඩක් එහා මෙහා කරලා තමයි ප්‍රශ්නේ හදන්නේ. ඔන්න අහලා තියෙන්නේ මානව ජීවිතයේ ඇති වූ වෙනස්කම් දෙකක් විස්තර කරන්න. මෙතනදී ප්‍රාරණ ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. වචනයක් දෙකයි වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ කල්පනාවෙන් කියවගත්තොත් උත්තරේ හරිම සරලයි. දන්න දේම තමයි. උත්තරයට එන්න ඕනේ. ඔබ දැන් දන්නවා මානව ජීවිතයේ වෙනස්කම් තමයි පූර්ව ඓතිහාසික යුගයේ. ස්ථිරවාසී බව. ඊළඟට කුෂි කර්මයට නැඹුරු වීම. ඊළඟට සුසාන චාරිත්‍ර. ඊළඟට මැටිවලම් භාවිතය, යකඩ භාවිතය, මේ කියන දේවල් වලින් දෙකක් පැහැදිලි කරාම ඔබට ලකුණු පහක් ලැබෙනවා මේ කොටසේ. ඔන්න කල්පනාවෙන් ඔබ මේ පාඩම පිළිබඳ අවබෝධයෙන් ගියොත්, ප්‍රශ්න පත්‍රික කල්පනාවෙන් කියව ගත්තොත්, ප්‍රශ්න තේරුම් ගත්තොත්, ඉතාම සරලව උත්තර ලියලා ඔබට උපරිම ලකුණක් ලබා ගන්න පුළුවන්. 2020 සාමාන්‍ය පෙළ පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස මෙහෙම අහලා තියෙනවා. 2020 පූර්ව ඓතිහාසික යුගයේ මානවයා භාවිතා කළ තාක්ෂණික දැනුම උඩරංචා මඩමේ නිවාස තොරතුරු වලින් ආසිතව කැණීම් වලින් අනාවරණය කරගත් තොරතුරු දෙකක් ඇසුරින් විස්තර කරන්න කියලා තියෙනවා. ඔන්න ප්‍රශ්නේ මම නැවත කියවනවා. පූර්ව ඓතිහාසික යුගයේ මානවයා භාවිතා කළ තාක්ෂණික දැනුම. දැන් තාක්ෂණය ගැන මෙතනදී අහන්නේ. උඩරංචා මඩම ආශ්‍රිතව කැණීම් වලින් අනාවරණය කරගත් තොරතුරු දෙකක් ඇසුරින් විස්තර කරන්න. ප්‍රශ්නේ දිග වුණාට කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ. ඔබ ලකුණු පහක කොටසක් තියෙන්නේ උඩරංචා මඩමේ නිවාසයෙන් හමුණු තොරතුරු වලින් දෙකක් පැහැදිලි කරන්න තියෙනවා. තාක්ෂණික දැනුම ගැන අපි කතා කළානේ, නිවාස තොරතුරු, ඒකේ නිවාස තොරතුරු රසක් කතා කරානේ. එයින් දෙකක් තමයි ඔබ පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඔබට මැටි වළම් භාවිතය ගැන කියන්න පුළුවන්. වළම් කටු හමුණා, ඒ වළම් කටු වල වර්ණාලිප්තව කරලා තිබුණා, ඊළඟට ඉරි යොදලා තිබුණා, ඊළඟට වටේ ඊටාම අලංකාරවත් විදිහට සකස් කරලා තිබුණා, පතුල ලස්සනට සකස් කරලා තිබුණා. මේවෙන් පැහැදිලි වෙන්නේ අපි මේ මැටි වළම් සෑදීම සඳහා කොව භාවිතා කළා කියලා. ඒ ටික පැහැදිලි කරාම ඔන්න එකක් පැහැදිලි. ඊළඟට සකපෝරුව භාවිතා කිරීම, ඒ ටිකත් ලියන්න ඕනේ. ඊළඟට සත්ව ඇටකටු, ඊළඟට රූප රාවන්‍ය වැනි දේවල් වලින් අපි මොනවද හොයාගත්තේ. රූප ලාවන්‍ය කටයුතු වලිනුත් අපිට පුළුවන් තාක්ෂණික තොරතුරු ගැන සඳහන් කරන්න. ඉතින් දරුවනේ, ඔන්න ඔබට දැන් තේරෙනවා ඇති 2020 ප්‍රශ්නේ තමයි මම දැන් මෙතනදී කතා කරේ. ඔබ උත්තර ලියන්නේ 2021. එතකොට 2016 සිට 2020 දක්වා ප්‍රශ්න පත්‍ර පහේම ඔබට මේ හා සම්බන්ධව ලොකු ලකුණක් ලබා ගන්න අවස්ථා තිබුණා. එතකොට ඔන්න දැන් මතක තියාගන්න 2021 බහුවර්ණ පේපර් එකේ අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් හෝ දෙකක් එනවාමයි මේ පූර්ව ඓතිහාසික යුගය ගැන. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයේ හෝ 3 වෙනි ප්‍රශ්නයේදී ලකුණු 18 ප්‍රශ්නයට ලොකු ප්‍රශ්නයක් ලකුණු 5ක් හෝ 6ක් ලබා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් ඔබට මම සුබ පතනවා 2021 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ ඒකකයෙන් අහලා තියෙන ප්‍රශ්න වලට ඔබ උපරිම ලකුණු ලබා ගන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි. තවත් දවසක අපි ඉතිරි කොටස කතා කරමු. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යකාන්ති ගුරුමෑණියන්.